Rastler Talks podcast.
Aibu, idiot ni kene kau mesti kene program macam adat tapi hambeno. Tangkap ini punya scientist kene kek katakan balap itu ni ting adat. Orang pulau mesti program mesti podcast version ni ke Apple Podcast, Google Podcast, Spotify kene absolutely nane. Orang mata kaya tu, ye sathi loke gudak madde pradhan pudak kiri rawatta kerpu dayak tienno. Ini loke tihasi. Pertama bata awat, kamarushnat tu super sanna kek. Yani room temperature superconductor kag ni padewi sambanduing. Esok ni mukalai Sri Lanka ke widya ni kena acara rangga dais. I think giesati api special astrotalks episode dia genawa me discovery ke sambanding. Balapun ati khati rigi le balapan puluang. I think ada widya ni kene kohom de program me kete api acara rangga dais te aradena kala api tek ke sambanding ni kila. I think ranggai. Aibuan
Asha. Bohong istu program me kere pada asaudun nade.
Hari. Api tek deng aluteng ikut tu ina khati te samahari te me danni neti wen puluang me nawa soyaage ne me kiyanne kaamara ushnatwe supirisannaayake gana nodannawa wenna puluang iting e gana podi sandahanak karalama api discussion ekak patang gamudai
hari oh den supirisannaayake den research ekak ogolo daraganna labenna athi ogolo ahala thiyena paridi sannaayake gattot apita sannaayake thiyena pariwaraka thiyena habai supirisannaayake kiyanne vidyutiya ගමන් කරන්න පුළුවන් කිසිම රෙසිස්ටන්ස් එකක් නැතුව. හැබැයි දැන් ඔය තියෙන ඔය ඔක්කොම සුපිරිසන්නායක ගොඩක් ලෝ ටෙම්පරේචර්ස් වලදී තමයි ඇත්තටම මෙහෙම සුපිරිසන්නායකයක් උනේ. ඉතින් රිසර්චර්ස්ලා ගොඩාක් ඒගොල්ලෝ කියන්නේ රිසර්ච් පරීක්ෂණ කෙරුවා අවුරුදු 100කට වඩා කොහොමද කාමර උෂ්ණත්වයේ සුපිරිසන්නායකයක් හොයාගන්නේ කියලා. ඉතින් අපිට පුළුවන් වුණා අපේ රිසර්ච් එකෙන් විශේෂ අලුත් material එකක් හොයාගන්න. ඒකේ තියෙන විශේෂත්වය තමයි ඒක කාමර උෂ්ණත්වයේ සුපිරිසන්නායකය බවට පත් වෙන එක. මේකට කියන්නේ ඔයගොල්ලෝ දැන් අහපු පරිදි ඒ කියන්නේ ප්‍රධානතම හේතුව උනේ හයිඩ්‍රජන් කියන හයිඩ්‍රජන් වල තියෙන මූලික ගුණයක් වෙන සුපිරිසන්නායකත්වයේ තමයි ඒකට ඇත්තටම මූලික උනේ. හැබැයි දැන් අපි කාමර පීඩන යටතේ හයිඩ්‍රජන් එක වායුවක් නිසා හැබැයි අපිට ඒක සුපිරිසන්නායකයක් කරගන්න නම් ඒක අපිට ඇත්තටම ලොකු ප්‍රෙෂර් එකකට ගෙනියන්න ඕනේ. ඉතින් අපිට පුළුවන් වුණා වෙන මැටීරියල්ස් පාවිච්චි කරලා කොහොමද හයිඩ්‍රජන් වල තියෙන ඒ ගුණය ගොඩක් අඩු පීඩනයක් යටතේ ලබා ගන්න පුළුවන් කියලා. ඒක තමයි ඇත්තටම අපි මූලිකවම අදහසක් උනේ මේක කරන්න මුලින්ම. ඒ අනුව අපිට හොයා ගන්න පුළුවන් වුණා කාබනේෂියස් සල්ෆර් හයිඩ්‍රයිඩ් කියන මැටීරියල් එක. ඇත්තටම කිව්වොත් එහෙම CsH7. ඒක කාබන් ඇටම් එකයි සල්ෆයි හයිඩ්‍රජන් හතක් තියෙන කම්පවුන්ඩ් එකක් CH7 කියලා. ඒක තමයි සුපිරිසන්නායක කියලා හොයා ගන්න ලැබුණේ.
භෞතික විද්‍යාවේ ඉතින් මෑත කාලයේ කරපු ලොකුම ඩිස්කවරිස් වලින් එකක් විදිහට මේ රූම් ටෙම්පරචර් සුපර් කන්ඩක්ටර් එක අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලාංකිකයන් විදිහට බොහොම සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම ආඩම්බර වෙන්න පුළුවන් ඔබට මේ සවාගැනීම කරන්න පුළුවන් වුණ එක පිළිබඳව. ඉතින් මේ දවස්වල ඔබ කරන පරීක්ෂණ මොනවද කියලා අපිට කියන්න පුළුවන්ද? මේ සුපර් කන්ඩක්ටර්ස් වලට අමතරව තව මොන වගේ පරීක්ෂණද කරන්නේ?
සුපර් කන්ඩක්ටර්ස් අමතරව මම 2D materials research ඒ පැත්තට තර්ජුම වෙලා තිනෝ කොහොමද ප්‍රෙෂර් කියන ඕඩර් පැරමීටර් එක පාවිච්චි කරලා two dimensional materials වල තියෙන properties කොහොමද අපිට ඒක වෙනස් කරගන්න පුළුවන් අපිට ඕනේ පරිදි කියලා බලන්න. ඒ කියන්නේ මම ගොඩාක් ලොකු ප්‍රෙෂර්ස් නෙමේ බොහොම අඩු පීඩන යටතේ කොහොමද two dimensional materials එකක් ගත්තොත් එමේ ඒක අපිට properties වෙනස් කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එක වෙන පරිදි. ඒ වගේම ඔයගොල්ලෝ අහලා ඇති nitrogen vacancy centers NV centers කියන එකත් හරිම hot topic එකක් scientific community එකේ මේ දවස්වල. ඒක සම්බන්ධයෙන් උත් අපි පරීක්ෂණ පවත්වනවා කොහොමද අපිට මේ තියෙන property එක use කරන්නේ fundamental studies වලට. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම සුපිරිසන්නායක තියෙන ගුණයක් තමයි perfect diamagnetism කියන එක. ඒ කියන්නේ magnetic levitation. ඕක detect කරන්න small scale වලදී හරිම අමාරු experiment එකක්. නමුත් දැන් අලුත් දැන් ඔය තියෙන නර්ජන් වර්කින්සිස් නිසා අපිට පුළුවන් ඕක තව දුරටත් ඉම්ප්‍රූව් කරලා ඔයගේ මෙෂර්මන්ට් එකක් උනත් කරන්න පුළුවන් තත්යකට ගේන්න. ඒ වගේ ඒ කියන්නේ අතරමතර එක තාම ඒ කියන්නේ අර ෆන්ඩමෙන්ටල් ස්ටඩි එකක් කොහොමද ෆන්ඩමෙන්ටල් ස්ටඩිස් කරන්න අපි යූස් කරගන්න මේ වගේ ප්‍රොපර්ටිස් කියන එක. ඒක තව පරීක්ෂණයක් අපි පවත්වාගෙන යන්න. ඊට අමතරව දැන් මේ සුපිරිසන්නායක හැම දෙයක්ම සිද්ධ වෙන සුපිරිසන්නායකයක් උනේ අධික පීඩනයක් යටතේනේ. නමුත් මේක ඇත්තටම පාවිච්චි කරගන්න නම් එදිනෙදා ජීවිතේ අපි බලන්න ඕනේ අපි කොහොමද මේ පීඩනය අඩු කරගෙන ගෙවිලා කාමර පීඩනය දක්වාම ගෙන්න ගන්නේ කොහොමද මේ සුපිරිසන්නායකයේ තියෙන ඒ ගතිගුණ ඒ විදිහටම තියාගෙන. එතකොට තමයි ඇත්තටම ඔක අපිට ප්‍රැක්ටිකල් යූස් එකක් කරගන්න පුළුවන් නේ. ඒ හින්දා දැන් ඒකට අදාළ පරීක්ෂණත් සිදු කරනවා කොහොමද ඒ කියන්නේ කම්පොසිෂනල් ට්‍රේනින් කියලා අපි කියන්නේ ඒකට. දැන් අපි දන්න මෙටීරියල් එක මොකද අපි දන්නවා මෙටීරියල් එක සුපිරිසන්නායකයක් වෙනවා. ඒකේ මොකද්ද මෙකැනිසම් එක? දැන් ඒක අවබෝධ කරගත්තාම අපිට පුළුවන් තව එකක් ඩිසයින් කරන්න අඩු පීඩනය යටතේ හෝ කාමර පීඩනය යටතේ. ඉතින් ඒක තමයි අත්‍තරම ඊළඟ පරීක්ෂණය වෙන්නේ මේ සුපිරිසන්නායක සම්බන්ධ. ඔය වගේ ඉතින් තවත් ගොඩාක් පරීක්ෂණ සිදු කරනවා. උදාහරණයක් ගත්තොත් මේ ඇස්ට්‍රෝ ටෝක් මේ ඇස්ට්‍රොනොමි සම්බන්ධ මේ වැඩසටහන නිසා මම කියන්නම්. කියන්නේ අපි දැන් කොහොමද මේ අපි ගත්තොත් එහෙම බ්‍රහස්පති හරි සෙනසුරු ඔකේ ගත්තොත් එහෙම මේ ඇතුලේ ගත්තොත් එහෙම මොනවාද තියෙන්නේ? හයිඩ්‍රජන් තියෙනවා කියනවා, හීලියම් තියෙනවා කියනවා, මොන වගේ තත්ත්ව යටතේද තියෙන්නේ? මේක මෙටල් එකද? ඒක ලික්විඩ් මෙටල් එකක්ද? හයිඩ්‍රජන් ඇත්තටම එහෙම නැත්නම් සුපර් ෆ්ලූයිඩ් එකක්ද? මේ කන්ඩිෂන් එක මොකද දැන් කන්ඩිෂන්ස් ගත්තොත් එහෙම ඉන්සයිඩ් ජුපිටර් හරිය සැටර්න් ගේ අධික පීඩනයක් හා අධික උෂ්ණත්වයක් නේද? ඒතුළු හිතන්න පුළුවන් ලෝහයක් ඝනමය අවස්ථාවේ තියෙන හැකියාව අඩුයි. බොහෝ දුරට ඒක ද්‍රවයක් බවට පත් වෙලා තියෙන්න පුළුවන්. එතකොට එහෙනම් මේක ලෝහයක් වගේම ද්‍රවයක්. එතකොට ඒ වගේම ඒක ද්‍රවය සුපර් ෆ්ලූයිඩ් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම ෆ්‍රික්ෂන් එකක් නැතුව ගලාගෙන යන සුපිරිසන්නායකයේම අනිත් පැත්තේ ඒ වගේම සුපිරි ද්‍රවයක් වෙන්නත් පුළුවන්ද කියලා හිතන්න පුළුවන්. ඉතින් සමහරක් අය හිතනවා මේ මෙටලික් හයිඩ්‍රජන් තමයි මේ ගෑස් ජයන්ස් වල ඇතුළේ තියෙන්නේ. මේකක කම්පෝනන්ට් එකක් කියලා මේ තියෙන හියුජ් මැග්නටික් ෆීල්ඩ් මේ ප්ලැනට්ස් වල තියෙන මැග්නටික් ෆීල්ඩ් එකට හේතු වෙන්නේ කියලා වෙලා තියෙන. දැන් අපිට ඕක ඇත්තටම පරීක්ෂණ මට්ටමේ හොයාගන්න අමාරුයි නේ. ඒ කියන්නේ අපිට එතනට ගිහිල්ලා ඕක මෙෂර් කරන්නේ. නමුත් අපිට පුළුවන් මෙටලික් හයිඩ්‍රජන් වල ප්‍රොපර්ටිස් අපි දැනගත්තොත් එහෙම ලික්විඩ් මෙටලික් හයිඩ්‍රජන් වල අපිට පුළුවන් ඒ කාණුව කැල්කියුලේට් කරන්න මොකද්ද මැග්නටික් ෆීල්ඩ් එකේ කන්ට්‍රිබියුෂන් එක කියලා. ඒතර ගොඩාක් ඔය අපිට තියෙන සමහරක් මතභේද නිරාකරණය කරගන්න පුළුවන් මේ මේකෙන්. අපිට තියෙන හොඳ කියන්නේ අවස්ථාවක් තමයි ඇත්තටම මගේ පරීක්ෂණාගාරේ මේ කන්ඩිෂන්ස් ඇත්තටම හදන්න පුළුවන්. ඉන්සයිඩ් ප්ලැනට් වල තියෙන කන්ඩිෂන් එක හදාගන්න පුළුවන්.
ඔව් ගොඩක් ඉන්ටරෙස්ටිං රිසර්ච් ෆීල්ඩ් එකක් මේ හයි ප්‍රෙෂර් ෆිසික්ස් කියන්නේ. ඒ කියන්නේ විශේෂයෙන් අපිට දැන් අය කිව්වාගේ අපිට ගිහිල්ලා බලන්න බැරි තැන්වල, ඒ කියන්නේ ග්‍රහලෝකවල හරේ වගේ තියෙන තැන්වල කන්ඩිෂන්ස් මොනවාද, ඒ වලදී පදාර්ථ කොහොමද හැසිරෙන්නේ කියන එක. ඉතින් ඒ ගැන හොයන එක ගොඩක් ඉන්ටරෙස්ටිං. ඉතින් ඔබ මේ PhD එකට කරන්න ඇත්තෙත් මේ සම්බන්ධ පරීක්ෂණ නේද? ඒ ගැන පොඩ්ඩක් මතක් කරන්න පුළුවන්ද?
ඔව් ඔව් මගේ PhD එකේ මම ඇත්තටම අධ්‍යයනය කරුවේ කොහොමද කියන්නේ එක්ස්ට්‍රීම් කන්ඩිෂන්ස් මැටර් කියන ෆීල්ඩ් එක තමයි ඇත්තටම මම කරුවේ. මට කොහොමද කියන්නේ මම ආසාවක් තිබ්බ කන්ඩිෂන්ස් මැටර් ෆිසික්ස් ඉගෙන ගන්න. ඒකිනුත් මට හැකියාවක් ලැබුණා කොහොම හරි ඒ කියන්නේ අධික පීඩනයට දෙ කොහොමද. ඇත්තටම මට ඒකට එන්න ඒ කියන්නේ හේතුවක් උනේ මම ඔය මගේ ඇඩ්වයිසර්ත් එක්ක කතා කරා. PhD ඇඩ්වයිසර්ත් එක්ක ගෲප් එකට ජොයින් වෙන්න කලින් එයා කිව් එක දෙයක් ඇත්තම ඒක ලොකුවට කියන්නේ හිතර වැඩි දෙයක් තමයි. අපි ප්‍රෙෂර් එකත් එක්ක පරීක්ෂණ කරද්දී ඇත්තම පීරියොඩික් ටේබල් එක අපි දන්න පීරියොඩික් ටේබල් එක ඒ විදිහටම තියෙන්නේ නැහැ. මොකද දැන් හයිඩ්‍රජන් කාමර උෂ්ණත්වයේ හා කාමර පීඩනයේදී වායුවක් වුණාට PT කන්ඩිෂන් වෙනස් වුණාම ඒක වෙනස් දෙයක් බවට පත් වෙනවා. ඒතර දැන් එයා මට මගේ ඇඩ්වයිස් දුන්නා ඉම්ප්‍රෙෂන් එකක් අපිට අපිට ඕන විදිහක පීරියොඩික් ටේබල් එකක් හදාගන්න පුළුවන්. හරියන්නේ නැහැ අපි නිකන් වෙන වෙන ප්ලැනට් එකක ඉන්නවා වගේ නේද? ඒ කියන්නේ ඒලියන් ප්ලැනට් එක වගේ ඇම්බියන්ට් කන්ඩිෂන්ස් වෙනස්. ඉතින් මට තේරුණා ඒ කියන්නේ දැන් ප්‍රෙෂර් කියන එක ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් අපිට ඕන විදිහට මැටීරියල් එකක් ට්වින් කරන්න. ඉතින් ඒක ලොකු හේතුවක් වුණා. ඉතින් මම මගේ PhD එකේදීත් මම අධ්‍යයනය කරුවේ කොහොමද සුපර් කන්ඩක්ටිවිටි අධික පීඩනයන් යටතේ ක්‍රියා කරන්න කියන එක අවබෝධ කරගන්න.
ඔව් දැන් රංගායියා ගොඩක් ඉන්ටරස්ටිං රිසට් කල තියෙන පට රිසච් එක ඉතින් ඒ කාලේ කරපු පර්ේෂණ ඔස්සේ දිගටම ගිහිල්ල තමා මේ දියට මේ අද ලෝකෙම දන්න පරිේෂණය පරක්ෂකෙක් වෙලා තියෙන්නේ. ඉතින් මේ රංගයියට භෞතික විද්‍යාව ගැන ආසාව ඇති වෙලා මේ භෞතික විද්‍යාඥයෙක් වෙන්න ඕනි කියලා හිතුනේ මොන කාලෙද?
හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම එකන දැන් අපි ගත්තොත් එහෙම කියන්නේ දැන් එලවල් කරනකොට ඔලවල් ඉඳලා එලවල් කරනකොට නම් සාමාන්‍යයෙන් අපි ඉතින් ලංකාවේ අපි ඉම්ප්‍රෙෂන් එක තියෙන්නේ හොඳට පාස් වෙලා ඉංජිනේරින් ෆැකල්ටි එකට යන්න ඕනේ ඒ බෑග්‍රවුන්ඩ් දෙමාපියන්ගේ වුණත් ඒ වගේ ප්‍රෙෂර් එකක් අපිට තියෙනවානේ. හැබැයි දැන් මට එහෙම ලොකු බලපෑමක් තිබුණේ නැහැ මේකම මෙහෙම කරන්න ඕනේ කියන එකට. හැබැයි මේ භෞතික විද්‍යාවට යොමු වෙන්න එක හේතුවක් උනේ මම ඒ දවස්වල ඇස්ට්‍රොනොමි ක්ලබ් එකක් හිටිය සුබෝධි කියන ආයතනයේ. ඔගොල්ලෝ අහලා තියෙනවා ඇති ASSC කියලා ඇස්ට්‍රොනොමි ඇන්ඩ් ස්පේස් ස්ටඩි සෙන්ටර්. මම ඒකට ජොයින් වුණා මං හිතන්නේ මං 7 වසරේදී. 6-7 වසරේ වගේ 1992 93 කාලේ ඔකට ජොයින් වුණා. ඒක ලොකු පිටුවහලක් වුණා මේ මාර්ගය ඔස්සේ යන්න. මොකද දැන් ඒ ඇස්ට්‍රොනොමි සොසයිටි එකේදී ඇත්තටම අපි දැන් මම 6-7 වසර හිටියට ඒ ක්ලබ් එකේ හිටියා ඕල්වල් කරන අය හිටියා ඒලවස් කරන අය හිටියා කැම්පස් එකට ගිය අය හිටියා ලෙක්චරර්ස්ලා හිටියා. එතකොට ලොකු ඒජ් ඩිෆරන්ස් එකක් තියෙන කට්ටියක් එකම ගෲප් එකක් හැටියට ඉන්න. ඒ කියන්නේ මේක වෙනම පන්ති කඩලා එහෙම උගන්වන්න එහෙමත් නැහැ. ඔක්කොම එකට එක ලෙක්චර් එකේ ඉගෙන ගත්තේ. ඉතින් අපි ඒතර ඉන්ටරැක්ට් වුණා එක එක ලෙවල් වල ඉන්න ශිෂ්‍යයන්. ඉතින් ඒක ලොකු ආභාෂයක් වුණා මේක කියන්නේ ඇත්තටම භෞතික විද්‍යාව හරි රසායන විද්‍යාව හරි ගණිතය කියන මේ පැත්තට යොමු වෙන. මොකද අපි ගොඩක් පරීක්ෂණ කෙරුවා. අපි ගොඩක් ඒ කියන්නේ දැන් මම සුපිරිසන්නාය කියන වචනේ එහෙම වුණත් දැනගන්න ලැබුණා ඒ දවස්වල. ඒ දවස්වල ක්වොන්ටම් ෆිසික්ස් කියන දේවත් දැනගන්න හැබැයි කියන්නේ මට නම් තේරුන්නේ නැහැ කවදාවත් මොනවාද ඒ කියලා ඒ කාලවලදී. නමුත් අර ඒ දේවල් වලට යොමු වුණා. ඉතින් අර ඒක ලොකු පිටුහලක් වුණා අපිට ඒ කියන්නේ ඒ මාර්ගය ඔස්සේ යන්න. ඉතින් අර ඉංජිනේරින් ෆැකල්ටි එකේ මේ යන්න ඕනේ කියන ඒ අදහසක් එහෙම ලොකුට ඒක තිබ්බේ නැහැ. සමාජයෙන් ඒක යොමු වෙලා තිබ්බට. නමුත් අර සුබෝධි ආයතනයෙන් තිබ්බ ඒ පිටුහලක් වුණා ලොකුට භෞතික විද්‍යාවටම යොමු වෙන්න. ඒක ඉඳලා තමයි මම කොළඹ විශ්වවිද්‍යාලයට ඒ ලෙවල් වලින් පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයට ජොයින් වුණා. ඊට පස්සේ ෆිසික්ස් ස්පෙෂල් එකට එහෙමම ෆිසික්ස් ස්පෙෂල් එක ඉවර කළා මම ඇමරිකාවට එක්සත් ජනපදයට ආවා මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා. ඒක තමයි ඉතින් මාර්ගය එහෙම තමයි දැන් අද මෙතනට ඇවිල්ලා ඉන්නේ.
ඔව් බොහොම සතුටුයි. ඉතින් ඇස්ට්‍රොනොමි වලට යොමු වෙලා ඊට පස්සේ ඔස්සේ වැඩිදුර අධ්‍යාපනය හදාරලා පස්සේ මේ විදිහට ෆිසිසිස්ට් කෙනෙක් වෙලා ඉන්න එක ගැන. ඉතින් දැන් කොළඹ කැම්පස් එකට ගියා කිව්වා අය ලෙවල් වලින් පස්සේ. ඉතින් ඒ කැම්පස් එකේ ලයිෆ් එක ගැනත් අපිට මතක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ අවසාන වසරේ මේ රිසර්ච් එකක් කරන්න තියෙන හැමෝටම මේ ස්පෙෂල් ගියාට පස්සේ ඉතින් ඒ ගැන ඒකෙදී මොනවද කරේ වගේ දේවල් අපිට මතක් කරන්න පුළුවන් ඒ කාලේ.
ඔව් මම කියන්නේ රිසර්ච් එක අතින් කරන්න යොමු වුණේ කියන්නේ 4th year ජොයින් කියන්නේ 4th year දීනේ අපිට රිසර්ච් එක කරන්න තියෙන්නේ. ගම්ලත් මැඩම් එක තමයි මම රිසර්ච් එක කරුවේ. මම හැමෝම දන්නවා ඇති කොළඹ විශ්වවිද්‍යාලයේ ඉන්න ශිෂ්‍යයන් ගම්ලත් ડોક્ટર ගම්ලත් යත් එක තමයි මම රිසර්ච් එක කරුවේ. හැබැයි රිසර්ච් එක සම්පූර්ණයෙන්ම කන්ඩෙන්ස් මට තියරි රිසර්ච් එකක්. මං දැන් එක්ස්පෙරිමෙන්ටල් රිසර්ච් කරුවට ඒක තියරිටිකල් රිසර්ච් එකක්. කොහොමද එනර්ජි බෑන්ඩ් කල්කියුලේෂන් එක කරන්නේ සිම්පල් මොලිකියුල් සොලිඩ්ස් වලට. ඒක සම්බන්ධව තමයි ඉතින් කර කන්ඩෙන්ස් මැටර් කියන්නේ ඒ විද්‍යාව ඒ භෞතික විද්‍යාවට සම්බන්ධ නිසා ඒක මට ගොඩක් පිටුහලක් වුණා මගේ අපි PhD කේදීත්. මොකද ඒකට ඩිරෙක්ට් සම්බන්ධයක් තියෙන නිසා. හැබැයි එක දෙයක් විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් මං හිතන දැන් අපි 3rd year 4th year ඉඳලා අපි කැම්පස් එකේ ස්ටඩිස් ඉවරණ කිට් වෙනකොට ඊට පස්සේ අපි ඩෙමොන්ස්ට්‍රේට් ඉන්නවා එහෙම. ඊට ඒ අතරතුරේදී අපි හිතුවත් එහෙම තව ඉදිරියට අධ්‍යාපනය යොමු වෙන්න ඕනේ කියලා අපි අදාළේ එක්සෑම්ස් එහෙම කළා ඇප්ලිකේෂන්ස් එහෙම යවනනේ වෙන යුනිවර්සිටිස් වලට. මම එක කරපු වෙනසක් තමයි මම හිටියේ නෑ අන්තිම අවුරුදු දෙකේ ඉවර වෙලා ඒ ඔක්කොම දේවල් කරන්න. මම මගේ 3rd year එක ඉවර වෙද්දිම මම ඔය GRE හරි TOEFL හරි තියෙන exams ඔක්කොම කරලා අතර මගේ 3rd year වෙනකන් තිබ්බ results වලින් මම apply කරුවා මෙහි universities. මගේ මොකද මගේ අරමුණ තිබ්බේ බොහොම ඉක්මනින් මේක ඊළඟ step එකට යන්න. තව අවුරුද්දක් ඉඳලා ඒ කියන්නේ එහෙම time එක waste කරන්න නැතුව කියලා. ඉතින් කොහොම හරි සමහරක් universities මෙහි තිබ්බ ඒගොල්ලෝ කැමති වුණා මගේ 3rd year වෙනකන් තියෙන results වලින් මාව මට ඇතුළත් කරගන්න කැම්පස එකට. ඉට හැබැයි දෙක දැන් මං ඉවර වෙනකොට, එකනේ ලංකාවේ මෙහෙ පටන් ගන්නකොට ලංකාවේ ඩිග්‍රී එක ඉවරයි. ගාන්ට එක හරියට මේක ටයිමිං හරියටම ආව මෙහෙන් ඉවරකොට. මං ඇතනු කර මත් ජුලයි 31 මං ඇතර මන් ඩිෆෙන්ස් කරුවේ ලංකාවේ මගේ රිසර්ච් එක. මං මෙහෙටාව ඔගස් 8 ඇතර සතියක් වගේ තමයි ලංකාව හිටිය ඩිග්‍රී ඉවර කළ. මං හිතන එක එක පැත්තක බලත එක හොඳ හොඳයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ දැන්ට ලංකාවේ ඉන්න මෙහෙ එන්න, ඒ කියන්නේ උමනාව තියෙනවා නම් හය ස්ටඩිස් කරන්න, මං හිතන්නේ ඒක හොඳ මාර්ගයක්. ඒ කියන්නේ තමන් ඉවර වෙනකම් ඉන්න ඕනේ නැහැ. ඔය කියන්නේ ප්ලෑන් කරන්න පුළුවන් හෙඩ් ඔෆ් ටයිම් කොහොමද කොහෙටද යන්න ඕනේ, මොනවද රිසර්ච් එකද කරන්න ඕනේ, ඒක අදාළව පුළුවන් ඒක තමන්ගේ ඉස්සරහ ගමන හරිගස්ස ගන්න. ඒ කියන්නේ කැම්පස් ජීවිතේ ගොඩක් විදිහ මං මේක කියන්නේ රිසර්ච් සම්බන්ධව තමයි දැන් ගොඩක් යොමු වෙලා තිබ්බේ.
හරි, දැන් ඔබ මේ වැදගත් කාරණාවක් මතක් කළා. මේ කැම්පස් එකේ අවසාන කාලයේදී තමයි අපි මේ හයර් ස්ටඩීස් වලට යන්නේ, මොන වගේ කැම්පස්ද කියලා හොයන්නේ නේද? ඉතින් වෙනත් විශ්වවිද්‍යාලයක් තෝරගනිද්දී ඔබ මේ අවසාන වසරේ, ඒ කියන්නේ අවසන් කරලා ඇමරිකාව හෝ වෙනත් රටකට ගිහිල්ලා අධ්‍යාපනය හදාරන මේ කැම්පස් එකක් තෝරගනිද්දී මොන වගේ දේවල්ද ඔබ මේ වැඩිපුර බැලුවේ? මොන වගේ, ඒ කියන්නේ රිසර්ච් පැත්තද බැලුවේ, එහෙම නැත්නම් ෆන්ඩින්ග්ද බැලුවේ? ඉතින් ඒ වගේ යුනිවර්සිටි එකක් තෝරගන්න මොනවද බලන්න ඕනේ ළමෙක්?
හොඳ ප්‍රශ්නයක් ආශාන්. මම හිතන්නේ ඒක ඒක හරිම වැදගත්. අපි අපේ අධ්‍යාපන පැත්තෙන් බැලුවම ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. මොකද යුනිවර්සිටි එකේ රෑන්ක් එකවත් ෆන්ඩින්ග් වත් ඇත්තරම නෙමෙයි වැදගත් වෙන්නේ, තමන් කරන රිසර්ච් එක. ඇත්තම කිව්වොත් එහෙම තමන් හරි රිසර්ච් එකක්, හොඳ රිසර්ච් එකක් කරන්න හම්බ වෙනවා කියන්නේ ඒක තමයි ඇත්තම කිව්වොත් එහෙම ලොකුම ජයග්‍රහණය. මොකද ඒ කියන්නේ අපිට හොඳ යුනිවර්සිටි එකකට රෑන්කින්, හයි රෑන්කින් යුනිවර්සිටි යන්න පුළුවන්. හැබැයි ඔයා කරන රිසර්ච් එකේ ඉම්පැක්ට් එකක් නැත්තම් ඔයාට එතනින් එහාට යන්න අමාරු වෙන්න පුළුවන්. ඊට අමතරව ඒ කියන්නේ ඔයාට සමහරකට මිඩල් රෑන්ක් හරි ලෝ රෑන්ක් හරි යුනිවර්සිටි යන්න පුළුවන්. හැබැයි ඔයාගේ රිසර්ච් එකේ ලොකු ඉම්පැක්ට් එකක් තියෙන පුළුවන් කරන රිසර්ච් එකේ. එතකොට එතනින් ඔයා මොන යුනිවර්සිටි එකේ හිටියත් ඔයාගේ රිසර්ච් එක හොඳට කෙරුවොත් එහෙම එතනින් ඉස්සරහට යන එක ලේසියි ඇත්තටම. ඉතින් ඒ හින්දා රිසර්ච් තමයි මම ඇත්තටම බැලුවේ හැම යුනිවර්සිටියෙම කොහෙද මට ගැළපෙන හොඳ රිසර්ච් එකක් කරන්න තියෙන යුනිවර්සිටි එකක් කියලා. මොකද ඒක ලොකු බලපානවා තමයි ඉදිරියේදී අධ්‍යාපන කටයුතු වලදී. ඊට අමතරව දැන් තව එකක් තමයි, කියන්නේ ඇත්තටම අපි ලංකාවෙන් දෙද අපිට දැනගන්න අපි හරියටම අපේ නොලෙජ් එකට ලිමිටඩ්, මොන වගේ රිසර්ච් තියෙන, මොන වගේ පැති වලට ඩිරෙක්ෂන්ස් වලට යන්න පුළුවන්. මේ කියන්නේ මොකද නවීන තාක්ෂණයත් එක්ක යන පැති. දැන් 2 dimensional materials ගත්තොත් මේක hot topic. මම හැබැයි ඒ වගේ දේවල් අහලා තිබෙත් නෑ ලංකාවෙන් දැද්දී. කියන්නේ graphene දැනගෙන හිටියා, නමුත් ඒක සම්බන්ධ දේවල් දැන් මෙහෙ කියන්නේ ආවට පස්සේ ගොඩක් දැනගත්ත. තව මොනවද තියෙන තව opportunities කියන එක. ඉතින් මං හිතන්නේ දැන් රිසර්ච් ප්‍රධාන වශයෙන් අරගෙන කැම්පස් එකක් හොයාගන්න එක හරිම වැදගත්. ඊට අමතරව මෙහි ආවට පස්සේ, කියන්නේ හිතමු කරුවක් මෙහි හරි ඇමරිකාක් සජනපති හරි යුකේ හරි ඔස්ට්‍රේලියා හරි කොහරි හරි යන තැනකට තිය ඕපන් මයින්ඩඩ් වෙන එකත් හොඳයි. ඒ කියන්නේ මොකද ආවට පස්සේ අපිට දැනගන්න පුළුවන්ගේ මොනවාද තව තියෙන ඔපචුනිටීස් කියලා, මොන වගේ රිසර්ච් ඩිරෙක්ෂන්ස් මේ යුනිවර්සිටිස් වල තියෙන්නේ, මේකේ මොන වගේ ඉම්පැක්ට් එකක්ද තියෙන්නේ. ඒතරම් ප්ලෑන් කරන්න අවුරුදු 10කට විතර. දැන් අද ඔයා කරන රිසර්ච් එක තව අවුරුදු 10ක් 20ක් යද්දී මොන වගේ ලෙවල් එකකට එයිද? මේක ඩයින් ෆීල්ඩ් එකක්ද? එහෙම නැත්නම් මේකේ තව ලොකු, ඒ කියන්නේ තව ඉස්සරහට යන්න පුළුවන් ෆීල්ඩ් එකක්ද? හොඳම උදාහරණයක් තමයි අතරම කියන්න පුළුවන් ඔය 2 dimensional materials. අතරම 2010 2011 දෙකේ ඔකන මුලින් හොයාගත්තේ සමහරක් අය කිව්වෝ රිසර්ච් සම්බන්ධයට ඇයි ඕක කරන්නේ, ඕකේ මොකද්ද තියෙන ප්‍රයෝජනේ, කවුරුත් ඕක ගැන කිසි උනන්දුවක් නැහැ, ඒ කියන්නේ ඕකෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ නේද කියලා. නමුත් ඒ සමහරක් රිසර්චර්ස්ලා ඒක එහෙම නැතුව ඒගොල්ලෝ පුළුවන් තරම් ඒක පුෂ් කරුවා. දැන් ගත්තොත් එහෙම ඇත්තනම 2 dimensional materials කියන්නේ තියෙන ලොකුම රිසර්ච් ඩිරෙක්ෂන් එක. හැම පැත්තෙම ගත්තොත් කන්ඩෙන්ස් මැටර් ෆිසික්ස් කරන අය. ඉතින් ඒ හින්දා මට දෙන්න පුළුවන් ඇත්තනම ගත්තොත් එහෙම ප්‍රධානතම හේතුව රිසර්ච් සම්බන්ධ වෙන එක. රිසර්ච් වලට අදාළ හොඳ යුනිවර්සිටි එකක් හොයාගන්න එක හරිම වැදගත්. හයිට අමතරව ආවට පස්සේ බලන්න මොන වගේ ඩිරෙක්ෂන්ස් මේ රිසර්ච් තියෙන්නේ, තව අවුරුදු 10කින් 20කින් මොන වගේ තැනකට මේ රිසර්ච් එක යයිද, ඒක බලලා තමන් තීරණය කරන්නේ කොතනටද යන්න ඕනේ කියලා. යුනිවර්සිටි රෑන්කින්ද ෆන්ඩින්ග්ද ඒව ඇත්තටම ලොකු ෆැක්ට් එකක් නෙමෙයි ඔයාගේ රිසර්ච් එක හරියට යනවා නම්.
ඔව්, බොහොම වැදගත් පණිවිඩයක්. ඉතින් දැන් ඔබ ඇමරිකාවේ තෝරගන්න මේ වොෂින්ටන් ප්‍රන්තය තියෙන විශ්වවිද්‍යාලයක් නේද? අපිට කියන්න පුළුවන් ද ඇයි ඒ යුනිවර්සිටි එක තෝරගත්තේ, විශේෂ හේතුවක් තියෙනවද ඒකට කියලා?
ඔව් ඒ ඒ යුනිවර්සිටි එකේ තිබ්බ ඉන්ස්ටිටියුට් එකක් ඉන්ස්ටිටියුට් ෆෝර් ෂොක් ෆිසික්ස් කියලා. ඒක ඇත්තරම ඒ ඉන්ස්ටිටියුට් එක සම්පූර්ණයෙන්ම අධික පීඩනය යටතේ කොහොමද මෙටීරියල්ස් බිහේව් වෙන්නේ කියලා ස්ටඩි කරන ඉන්ස්ටිටියුට් එකක්. ඉතින් මට ඒක තමයි ලොකු ෆැක්ට් එකක් උනේ මේ රිසර්ච් එක. කියන්නේ මට තේරුණා, කියන්නේ ප්‍රෙෂර් එකත් එක්ක සෑහෙන දේවල් කරන්න පුළුවන්, කියන්නේ ලොකු වෙනසක් වෙන්න පුළුවන් කියන දේ. මෙටීරියල්ස් වල ප්‍රොපර්ටි, කියන්නේ කන්ඩෙන්ස් මැටර් හදාරන සයින්ටිස් කෙනෙක් හැටියට. ඉතින් මේ ඒ තිබ්බ ඒ විශේෂ ඉන්ස්ටිටියුට් එක ඇත්තටම හේතුවක් වුණා ඒක ඒ යුනිවර්සිටි එක තෝරගන්න. ඉතින් ඒ වගේ කියන්නේ අපිට ඇත්තටම කියන්නේ බලද්දි, කියන්නේ අපි යුනිවර්සිටි වල තියෙන රිසර්ච් ප්‍රෝග්‍රෑම් එක බලද්දි ඔයගලන්ට පුළුවන් මොනවද තියෙන්නේ කියලා හොයන්න නේද? මොන වගේ ඉන්ස්ටිටියුට් තියෙන්නේ, ඒක ඇතුලේ මොන වගේ රිසර්ච් ඩිරෙක්ෂන්ද, කන්ඩෙන්ස් මැටර්ද, ඇස්ට්‍රොනොමිද, හොයන ඒ මොන ඩිරෙක්ෂන් එකකට ගියත් අපිට හොයාගන්න පුළුවන් මොන වගේ රිසර්ච් තියෙන්නේ කියලා. ඉතින් ඒ තිබ්බ ඉන්ස්ටිටියුට් එක ඇත්තටම ලොකු හේතුවක් වුණා ඒ යුනිවර්සිටි එක තෝරගන්න.
හරි, දැන් රංගයියගේ ෆීල්ඩ් එකෙන් ගොඩක් පරීක්ෂණ වෙනවා මේ ඇමරිකා විතරක් නෙමෙයි, මුළු ලෝකෙම තියෙනවා පරීක්ෂණ කණ්ඩායම් මේ හයි ප්‍රෙෂර් ෆිසික්ස් වගේ දේවල් කරන. ඉතින් දැන් ලංකාවේ ඉඳන් වැඩිදුර අධ්‍යාපනයට අධ්‍යාපන හදාරන්න යන ළමයෙක්ට මොන වගේ ඔපචුනිටිස් තියෙන මේ ෆීල්ඩ් එකේ?
මේ ෆීල්ඩ් එකේ ඇත්තටම ගත්තොත් ඒ කියන්නේ කන්ඩෙන්ස් කියන්නේ ෆිසික්ස්ම විතරක් නෙමෙයි, කෙමිස්ට්‍රි කරන අයටත්, ප්ලැනටරි සයන්ස් කරන අයටත්, මටීරියල් සයන්ස් කරන අයට, ඉංජිනියරින් කරන අයට, ඒ හැමෝටම වගේ මේකට ඉන්වෝල්ව වෙන්න පුළුවන්. ඒක තමයි මේ මේ රිසර්ච් ඩිරෙක්ෂන් එකේ තියෙන විශේෂත්වය. එක්ස්ට්‍රීම් කන්ඩිස් මැටර් කිව්වම මම උදාහරණයක් වශයෙන් ගත්තොත් එimhe රසායන විද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවට කියන්න පුළුවන් දේ තමයි, ඒ කියන්නේ දැන් මට හිතන හැටියට ඒගොල්ලන්ට මේ රිසර්ච් සම්බන්ධව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද දැන් අපි ඇත්තරම දැන් ප්‍රෙෂර් එකකට යොමු කරුවම දන්න ඕන මටීරියල් එකක් අපි ওই මොලිකියුල් ලෙවල් එකේ, මොලිකියුල් කියන්නේ ඇටම් බොන්ඩ්ස් හරි තියෙන දේවල් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ උදාහරණයකට කිමිකල් අයිඩෙන්ටිටි, ඉලෙක්ට්‍රෝන නෙගටිවිටි, ඔකත් අපිට ට්වින් කරන්න පුළුවන්. ඉතින් මේකත් නිසා ඇම්බියන් කන්ඩිෂන් ඇත්තේ තියෙන බැරි දේවල් ඇති කරගන්න පුළුවන් අධික පීඩනයක් කරදේ. ඒතුළු රසායන විද්‍යාව හදාරන අයට මේ ගැන හොඳ අවබෝධයක් තියෙන පුළුවන්. ඒතුළු ඒකට අදාළ අයට උනත් මේකට ජොයින් වෙන්න පුළුවන්. මෙටීරියල් සයන්ස් ඒ විදිහටම ඉංජිනියරින් හරි මෙකැනිකල් ඉංජිනියරින් ඒ ඕනේ ෆීල්ඩ් එක පුළුවන්. ඉතින් ඒ හින්දා මේ ෆීල්ඩ් එකට එනේ, ඒ කියන්නේ මේ ෆීල්ඩ් එක හා සම්බන්ධ දේවල් අධ්‍යයනය කරන එක තව තවත් ඒ කියන්නේ ඕනෙම ඩිරෙක්ෂන් එකේ හිතන්නකෝ මෙහෙම, ඒ කියන්නේ අපි නියන් ඉන්නේ අර පොදු කුලකයක ඕනෙම එකකට මේකෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක ඉන්ඩස්ට්‍රියල් පැත්තෙන් වාඩි යන්න ඕන නම් ඒ පැත්තෙන් උනත් යන්න පුළුවන්, ඇකඩමික් යන්න පුළුවන් නම් ඒ පැත්තෙන් උනත් ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඇමරිකාව විතරක් නෙමෙයි, අපි යුරෝපේ මැක්ස් ප්ලාන්ක් ඉන්ස්ටිටියුට් එක හරි එක්සත් රාජධානියේ හරි නැත්නම් චීනේ හරි ජර්මනි හරි ගොඩාක් මේ හැම රටක වලම මේක සම්බන්ධව රිසර්ච් ගොඩාක් යනවා. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් ඒ කියන්නේ මේක දැන් ලොකු නෙට්වර්ක් එකක්. සමරකිට දැන් හිතන්න පුළුවන් දැන් ඔය සින්ක්‍රෝන ස්ටඩිස් කරන අය, එක්ස්රේ වගේ කරන අය, ඒ සම්බන්ධවත් මේකෙන් යොමු වෙන්න පුළුවන්. ඇස්ට්‍රොනොමි කරන අයටත් මේකේ සම්බන්ධ යොමු වෙන්න පුළුවන්. ඒ හින්දා කියන්නේ ඔය ලිමිටඩ් නෑ එක, මේ කියන්නේ මේකට විතරයි මට යන්න පුළුවන්, මේ ඩිරෙක්ෂන් එකට විතරයි, මේ අදාළ ජොබ් ඔපචුනිටිස් විතරයි තියෙන්නේ කියලා එහෙම නෙමෙයි. මේකේ වට ලොකු ස්කෝප් එකක් තියෙන ෆීල්ඩ් එකක්, තමන්ට ඕනේ මොන ඩිරෙක්ෂන් එකද කියලා තෝරගන්න තමයි තියෙන්නේ. එතකොට පුළුවන් ඒ අදාළ ඩිරෙක්ෂන් එකට අදාළව ඒ රිසර්ච් එක කරගෙන යන්න.
ඔව්, අපිට තේරෙනවා මේ ෆීල්ඩ් එක ගොඩක් ඔපචුනිටිස් තියෙන ෆීල්ඩ් එකක්. ඉතින් ඒ පැත්තට කැමති ඕනෙම කෙනෙක්ට ෆිසික්ස් විතරක් නෙමෙයි, දැන් අය කියෝ විදිහට මැටීරියල් සයන්ස්, ඉංජිනියරින්, කෙමිස්ට්‍රි ඕන කෙනෙක්ට මේ පැත්තට යොමු වෙලා ඉස්සරහට යන්න චාන්ස් එක තියෙනවා. ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එකේ එන්න එකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. අයිට මොකක් හරි පණිවිඩයක් දෙන්න තියෙනවද අපිත් එක්ක එකතු වෙන දැන් ඒ ලෙවල් ඕ ලෙවල් ඒගොම විශ්වවිද්‍යාලවල ඉන්න කට්ටියත් මේක බලනවා. ඉතින් ඔබ ආපු ගමන ආපස්සට හැරිලා බලද්දි ඒ කාලේ නිකන් දැනගෙන හිටියා නම් හොඳයි කියලා හිතන දෙයක්, ඒ වගේ පණිවිඩයක් මොකක් හරි දෙන්න තියෙනවද?
හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම කියන්නේ ප්‍රධාන වශයෙන් මට කියන්න තියෙන දේ කියන්නේ follow your dreams. කියන්නේ සොසයිටි එකෙන් ඉම්ප්ලාන්ට් කරන ඒ ඩිරෙක්ෂන්ස් ගැන ඒකමයි කරන්න ඕනේ කියලා එහෙම යන්නේ නැතුව තමන්ට කැමති තමන්ට හිතන දේ කරන එක හරිම වැදගත්. මොකද ඇතුළත කරන දේ තමන් ඒකට කැමැත්තක් නැත්නම් ඒක කරන එකේ තේරුමක් නැහැ නේද? අපිට ගොඩක් අපේ මද මං ඉන්න කාලා මගේ ජනරේෂන් එකේ නම් ගොඩක් ඒකට අපිට ෆෝස් කරලා තිබ්බේ ඉන්ජිනියරින් ෆැකල්ටි හරි මෙඩිකල් ස්කූල් හරි ඕක තමයි ඔකට ගියේ නැත්තම් අනාගතේ හොඳ වෙන්න බැරි වෙන්න පුළුවන් ඒ වගේ ඉම්ප්‍රෙෂන් එකක්නේ අපිට තිබ්බේ නමුත් එහෙම නෙමෙයි يعني තමන් කැමති දේ يعني තමන් හිතනවා නම් පියෝ සයන්ස් කරන එක හොඳ දෙයක් බයෝලොජි කරන එක ඒක ඒ පැත්තට හෝ එක්කෝ ලෝ ස්කූල් මොන හරි ඒ කියන්නේ තමන්ට කැමති කියලා හිතන ඩිරෙක්ෂන් එක තමන්ට කැමති දේ කරන එක හරිම වැදගත් සොසයිටි එකින්ම කර කියන දේම නෙමෙයි තමන් හිතන දේ ඒක ෆලෝ කරන එක තමයි වැදගත් වෙන්නේ ඊට අමතරව ඒ කියන්නේ මොකක් හරි සම්බන්ධ දෙයක් ඒ කියන්නේ හිතමු දැන් ඔයාගේ රිසර්ච් ඔයාගේ ෆිසික්ස් කෙනෙක් වෙන්න ඕනේ හරි කෙමිස්ට් කෙනෙක් වෙන්න ඕනේ හරි ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ හරි ඉංජිනේරින් ඕනේ ඕනේ ෆීල්ඩ් එකක් තමන් ඒකට කරන්න ඕනේ කියලා තීරණය කරුවට පස්සේ ආපහු හැරිලා බලන්න එපා දිගටම මේ කියන්නේ කොච්චර බාධා තිබ්බත් සමහර කින් එක්සෑම්ස් හැම වෙන්න පුළුවන් ඔයාට හිතන රිසර්ච් එක හරියට නොලැබෙන්න පුළුවන් එහෙම එහෙම ඒ කියන්නේ අධර්මයක් නොවි ඒ අදාළ ඒ කෝස් එකේ දිගටම කරගෙන යන එක තමයි වැදගත් වෙන්නේ දැන් මගේ මේ ආපු මාර්ගය වුණත් ගොඩක් බාධක තිබ්බා හැබැයි ඒ ඔක්කොගෙදී මම නැවතුනේ නැහැ මම මේ රිසර්ච් එක වෙනස් කරන්න ඕනේ හැරි වෙන ඩිරෙක්ෂන් එක යන්න ඕනේ එහෙම නැතුව ඒ අදාළ එකේ දිගටම අර තමන් අරමුණක් තියනවා නම් ඒ අරමුණ හරහා දිගටම යන්න තමයි තියෙන්නේ ඒක තමයි ඉතින් හොඳම විදිය
හරි අනිවාර්යයෙන්ම ගොඩක් අයට වැදගත් වෙන්න පුළුවන් කරුණු කාරණා ටිකක් තමයි ඉතින් රංගාය කිව්වේ. ඉතින් මේ විදිහට අදත් ගොඩක් වැදගත් එපිසෝඩ් එකක් අපිට ගේන්න පුළුවන් වුණා කියලා හිතෙනවා. අද අපිත් එක්ක එකතුනේ ආචාර්ය රංග ඩයස්. ඉතින් රංගාය අපි බොහොම ස්තුතියන්ත වෙනවා ඔබට මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා දැනුම සහ අත්දැකීම් ගොඩක් බෙදා ගත්තට.
බොහොම ස්තුතියි ආශාන්. බොහොම ස්තුතියි මම මේ ප්‍රෝග්‍රෑම් එකට යොමු කරගත්තට.
හරි මේ විදිහට අපේ තවත් ඇස්ට්‍රෝ ටොක්ස් එපිසෝඩ් එකක් අවසන් වෙනවා. අපිත් එක්ක එකතුන ඔයගලටත් බොහොම ස්තුතියි. ඉතින් අපි ඊළඟ ඇස්ට්‍රෝ ටොක් ප්‍රෝග්‍රෑම් එකකින් හම්බ වෙමු මේ විදිහටම ලංකාවෙන් විහිදුවන තවත් දැනුමක් එක්ක. ජය වේවා.